මිලකට විජ බේරුකට මන්තුමා ඔබතුමාර විනාඩි 10ක් කාලයක් තියෙනවා.
අරු මුලසනාරූඪ මන්ත්‍රීතුමනි, ගාමිණී ලොකුගේ ගරු අමාත්‍යතුමා, වැදගත් යෝජනාවක් ගෙනෙන අවස්ථාවේ දක්වපු කරුණු අනුව විශේෂයෙන් මතක් කරන්නට ඕන. රාජ්‍ය සේවය ගැන ගත්තොත් රාජ්‍ය සේවය 115කට ආසන්න ප්‍රමාණයක් අද වැඩ කර. ඔය අතරින් විශ්‍රාම වැටුප් ලබන රාජ්‍ය සේවකයන් 13 ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් වැඩ කරනවා. ඉතින් අපි දන්නවා රජයක් සමස්තයක් විදියට පුරවැසියන්ට එක විදියට සලකන්න ඕන. බොහෝ වෙලාවට මේ රටේ පුරවැසියන්ට සමාන අවස්ථා ලැබෙන්නේ නැහැ. සමහරට උතුරේ වෙන්න පුළුවන්, දකුණේ වෙන්න පුළුවන්, නැගෙනහිර වෙන්න පුළුවන්, බස්නාහිර වෙන්න පුළුවන්. රටක ජීවත් වෙන සියලුම පුරවැසියන්ට සමාන අයිතිවාසිකම් ලැබලා දෙන්න. නීතිය සමාන අයුරින් ක්‍රියාත්මක කරන්න. රජයක් විදියට තීන්දුව තීරණ ගන්නකොට හැමෝටම සමානව සාධාරණව ගන්නට. විශේෂයෙන්ම යහපාලන කියන නම පාවිච්චි කරලා 2015 බලයට පත් වුණු ආණ්ඩුව විදියට තමුන්නාසෙලා ඒ සමානාත්මතාවය සහ සාධාරණත්වය කියන දේ ආරක්ෂා කරගන්නට. හැබැයි අද සමාජය දිහා බැලුවම අපිට සාධාරණ සමාජයක් නෙමෙයි දකින්න පුළුවන්කම ලැබෙන්නේ. 2015 මැතිවරණ ජයග්‍රහණයේදී සාධාරණ සමාජයක් වගේ නම් වලින් පෙනී හිටපු සංවිධාන පවා තමුන්නාන්සලාට උදව් කරා. හැබැයි අද මේ සාධාරණත්වය කොහෙද තියෙන්නේ? ගිය අවුරුද්දේ ඇයි අයවැය ලේඛනයේ හරහා 2500ක දීමනාවක් රාජ්‍ය සේවයට ලබලා දෙන්න තමුන්නාන්සලා යෝජනා අනුමත කරගත්තා. හැබැයි මේ 2500 දැනට ලබලා දෙන්නේ විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකයන්ට විතරයි. අර්ධ රාජ්‍ය සේවය විශේෂ සංස්ථා මණ්ඩල, ඒ වගේම අධිකාරිය වගේ ඒ ව්‍යවස්ථාපිත මණ්ඩල සේවකයන්ටත් මේක ලැබිය යුතු. අපි දන්නවා අද රටේ ජනතාවට ජීවත් වෙන්න ප්‍රශ්නයක් තියෙනවා. ජීවන වීදම ඉහළ යනවා. ජනතාවගේ ආදායම වැඩි වෙන්නේ නැහැ. මේ රටේ වැඩි ජනසංඛ්‍යාවක් ජීවත් වෙනවා කෘෂිකර්මාන්තේ, ධීවර කර්මාන්තේ, ඒ වගේම සුළුසුළු කර්මාන්තවල ඉදිරිය තමයි ජීවත් වෙන්නේ. හැබැයි මේ අයගේ ආදායම අඩු වෙනකොට, මේ අයගේ නිෂ්පාදනවලට සාධාරණ මිලක් නොලැබෙනකොට, මේ අයගේ ජීවිතේ පවත්වාගෙන යෑම පිළිබඳ ගැටලු මතුවෙලා තියෙනවා. එහෙම අවස්ථාවක මේ රට වෙනුවෙන් මේ රාජ්‍ය ආයතනය වෙනුවෙන් සේවය කරන රාජ්‍ය සේවකයන්ට 2500 ලබා දීම පිළිබඳව මම හිතන්නේ ආණ්ඩුව පැත්තෙන් සාධාරණ විදිහට කල්පනා කරන්න. ඒ නිසා මේ ජීවන වීදම ගැටලු කාටවත් සාධාරණයි. බඩු මිල ඉහළ යනකොට මේක රාජ්‍ය සේවයට විතරක් නෙමෙයි අර්ධ රාජ්‍ය සේවයටත් බලපානවා. සාමාන්‍ය පන්ති ජනතාවටත් බලපානවා. ඉතින් තමුන්නාන්සලා පහුගිය ජූලි මාසේ ඉඳලා ඒ 2500 රාජ්‍ය සේවකයන්ට දුන්නා වගේම අර්ධ රාජ්‍ය සේවකයන්ටත් ලැබලා දෙයි. අපි දන්නවා මේ රටේ නාගරික පන්තිය, ඒ වගේම ග්‍රාමීය ජනතාව, වතුකරේ ජනතාව, මේ අයට ජීවන ප්‍රශ්න තියෙනවා. ඒක විවිධාකාරයෙන් මතුවන අවස්ථා තියෙනවා. විශේෂයෙන් අපේ රාජ්‍ය ඇමතිතුමා නියෝජනය කරන දිස්ත්‍රික්කයේ, බදුල්ල දිස්ත්‍රික්කයේ වතුකරේ ජනතාව වැඩි ප්‍රමාණයක් ඉන්න වතු තියෙනවා. පහුගිය කාලේ උද්ඝෝෂණය කළා වතුකම්කරුවන්ගේ වැටුප වැඩි කරන්න. එතෙන් ඒ දිස්ත්‍රික්ක නියෝජනය කරන, ඒ ජනතාව නියෝජනය කරන දිස්ත්‍රික්කේ අමාත්‍යවරයෙක් විදියට තමුන්නාන්සත් මේ වගේ කාරණාවලින් සංවේදී වෙන්නට. ඒ නිසා ආණ්ඩුවක් විදියට තීන්දුව තීරණ ගන්නකොට සාධාරණව තීන්දුව ගන්නට. අපි දන්නවා අද රටේ හැමෝටම සමාන අවස්ථා ලැබෙන්නේ නැහැ. අධ්‍යාපනය ගත්තත් එහෙමයි, සෞඛ්‍ය ගත්තත් එහෙමයි. ආණ්ඩුව සහනාධාර ලබා දීමේදී, සමාජ සවිබල ගැන්වීමේදී බොහොම අසමාන විදියට සලකන. ඒ වගේම නිවාස ලබා දීමේදී මේ සියලු දේවල් වලදී අසමානව සලකනවා කියලා මුළු රටම දන්න. සමහරවිට පාර්ලිමේන්තුවේ සභානායකතුමා පවා කියලා තියෙනවා, "ඔව් අපි සලකන්නේ අපේ පාක්ෂිකයන්ට විතරයි" කියලා. සමෘද්ධි දීමනාපත්‍ර ලබා දීමේදී එක්තරා කොටසකට විශේෂ අවධානයක් යොමු කරනකොට අහන ප්‍රශ්නකල්දී සභානායකතුමා ඒ වගේ උත්තර දෙනකොට මේ රටේ ජනතාවට විශ්වාසයක් තියෙනවද මේ ආණ්ඩුවේ ක්‍රියාපටිපාටිය සාධාරණ විශ්ව වෙනවා කියලා. ඒ නිසා රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න නම් රාජ්‍ය සේවයෙන් ජනතාවට බලාපොරොත්තු වන සේවය මෙහෙවර නියමානුකූලව ඉෂ්ට කරන්නට නම් ඒ සමෝටම හැමටම සාධාරණ ඉෂ්ට කරන්නට. අපි දන්නවා දැන් මිනිස්සු ලබන පඩියෙන් ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. එදිනදා ආහාරවලට වියදම් කිරීමේදී ඒ දරුවන්ගේ කටයුතු සඳහා අධ්‍යාපනයට එයාගේ ඇඳුම් පළඳුම් වලට ඒ වගේම එයාගේ සෞඛ්‍යවල සෞඛ්‍ය තත්ත්වේ නගා සිටවන්න ලෙඩට දුකට බෙහෙත් හේත් ගන්නට මේ වියදම් හරියට කළමනාකරණය කරගන්න බැරි වෙනවා. වේල් තුනක් තියෙනවා නම් සමහරලාට වේල් තුනෙන් වේල් දෙකක් කාලා ජීවත් වෙන්න දැන් මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ. ඉතින් ඒ නිසා මේ ආණ්ඩුව යන ගන්නකොට යම් යම් තීන්දුව තීරණ ගන්නකොට ඒ තීන්දුව තීරණ සමානව ගැනීම බොහොම වැදගත් වෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා මේ රාජ්‍ය සේවකයන්ට ලැබලා දෙන මේ 2500 දීමනාව හැමෝටම සාධාරණව ලැබලා දෙයි. ඒ වගේම මේ වෙනකොට විශ්‍රාම වැටුප් ලබන පිරිස ඉන්න 6 ලක්ෂයක් විතර. අවුරුද්දකට 26,000ක් පමණ විශ්‍රාම වැටුප් ලබනවා. සමහර වෙලාවට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ඒ විශ්‍රාම පාරිතෝෂිකය ගෙවා ගන්නටත් මුදල් භාණ්ඩාගාරයෙන් ලැබෙන අඩුයි. ඒ විශ්‍රාම වැටුප හරියාකාරව ගෙවා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැ මේක කොයි වෙලාවෙ හරි හිර වෙනවා. මේක විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට විතරක් බලපාන ප්‍රශ්නයක් නෙමෙයි. බොහෝ වෙලාවට පළාත් සභාවලටත් රජයේ නිවැරදි විදිහට මුදල් ලබලා දෙන්නේ නැහැ. අපි පහුගිය දවස්වල දැක්කා ඌව පළාතේ ආණ්ඩුකාරතුමා මාධ්‍යට ඇවිල්ලා එතුමා ප්‍රකාශ කරනවා. ඌව පළාතේ පළාත් සභාවේ ඒ පළාත් මට්ටමින් කරන කටයුතු වලට අවුරුද්දකට බිලියන 20ක් අවශ්‍යයි කියලා. හැබැයි ආණ්ඩුව දෙන්නේ බිලියන 1.2යි. සමහර රාජ්‍ය සේවකයන්ට පළාත් රාජ්‍ය සේවකයන්ට මාස 2-3 වැටුප් ලැබෙන්නේ නැහැ. ඒ අය අපේ විමසුවම අපි සමහර වෙලාවට මුදල් ලේකම්තුමියට කතා කරා මෙතුමිය කියනවා පොඩි මුදල් ප්‍රශ්නයක් තියෙනවා මුදල් ලැබෙනවා අඩුයි. ඒක ලැබෙන අවුරුද්ද වෙනකොට හරියයි. අපි ඉතින් එකතු වෙන්නේ වගේ තමයි ගෙවන්නේ කියලා සමහර අනද්දින කාර්ය මණ්ඩලයේ සේවකයන්. ඉතින් එහෙම ප්‍රශ්න තියෙනවා. දැන් පළාත් සභාවෙන් කරන බොහෝ සංවර්ධන වැඩක වැඩ කටයුතු දැන් කෙරෙන්නේ නැහැ. ඉතින් මේකට හේතුව මධ්‍යම ආණ්ඩුවෙන් මුදල් ලැබලා දෙන්නේ නැහැ. මධ්‍යම ආණ්ඩුව විශේෂයෙන්ම භාණ්ඩාගාරයෙන් සලකනකොට හැම පළාතකට මේක වගේ සලකන්නට බස්නාහිර පළාත ගත්තම් බස්නාහිර පළාතේට ආදායම වැඩි සමාජයේ අඩිතල පහසුකම් වැඩිපුර තියෙනවා. ග්‍රාමීය පළාත් ගත්තම අපේ නැගෙනහිර පළාත ඒ වගේම ඌව පළාත වගේ පළාත්වලට සම්පත් බෙදී යාමේ විෂමතාවයේ බරපතල විදිහට තියෙනවා. පාසල් ගත්තත් රෝහල් ගත්තත් ග්‍රාමීය අඩිතල පහසුකම් ගත්තත් ඒ වගේම පොදු සමාජ පහසුකම් බැලුවා මේ සියල්ල අඩුවෙන් ලැබෙන්නේ. එනිසා මේ විෂමතාවයේ දුර්ලන්ඩ ආණ්ඩුවක් විදිහට කටයුතු කරන්න ඕනේ. මුදල් අමාත්‍යාංශයේ මුදල් ඇමතිතුමා රජය ඒ වගේ අඩු පහසුකම් සහිත අඩු සංවර්ධනයක් සහිත පළාත්වලට වැඩි අවධානය යොමු කළා වැඩි ප්‍රතිපාදන ලැබලා දීලා ඒ රටවල් ඒ පළාත් ටික සමාන මට්ටමකට ගන්නට ඕනේ. හැබැයි ඒක එහෙම වෙන්නේ නැහැ. ඒ අඳෝනාව තමයි ඌව පළාතේ ආණ්ඩුකාරතුමා කිව්වේ බිලියන 20ක් දෙන්න තියෙනකොට බිලියන 1.2ක් දුන්නම කොහොමද කරන්නේ? ඌව පළාතේම ඉන්නවා 35,000ක පමණ රාජ්‍ය සේවකයෝ. ඉතින් මේ රාජ්‍ය සේවකයන්ගෙන් වැඩ ගන්න මේ රාජ්‍ය සේවකයන්ගෙන් ඒ පළාතට අවශ්‍ය උපරිම සේවය ලබලා දෙන්න. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන පහසුකම් ලබලා දෙන්නට. හැබැයි ඒක එහෙම වෙන්නේ නැහැ. අපිට මතකයි 1988-89 කාලේ තරුණයෝ පාරට බැස්සේ කොළඹට කිරි ගමට කැගිරි කියලා. ඒ තරුණයන්ට දුන්න උත්තරය තමයි වෙඩි උණ්ඩේ ටයර් සෑය. ඒවා බැලුවම ඒ තරුණයෝ හඩගෑවේ ඒ සමාජ අසාධාරණයට විරුද්ධව. ඉතින් මේ සමාජ අසාධාරණය තාම මේ රටෙන් තුරන් කිරීමට අපහසු වෙලා තියෙනවා. ඒ නිසා ආණ්ඩුවක් විදියට රජයක් විදියට යුතුකම වගකීම වෙන්නේ මේ සෑමෝටම සාධාරණ සලකන එක.
ගරුබන්තුමා අවසාන විනාඩි දෙක.
මුදුන්පත් කරන එක. රාජ්‍ය සේවකයන්ගේ අපේක්ෂාවන් මුදුන්පත් කරන එක. රටේ වැසියන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරන එක. ඒ සඳහා මේ ආණ්ඩුවට අවධානය යොමු කරන්න ඇස්සරවන්න කටයුතු කිරීම තමයි විපක්ෂයේ කාර්යභාරය. ඒ නිසා අපි විශ්වාස කරනවා තමුන්නාන්සලා මේ පිළිබඳ මේ ටික දවසට හරි ඉදිරි මාස කිහිපයට හරි අවධානය යොමු කළා යම් ආකාරයකට මේ රටේ පුරවැසියන්ට සාධාරණ ඉෂ්ට කරයි කියලා. බොහොම ස්තුතියි.
බොහොමදයි මුලාසනයට ගරු මන්ත්‍රීවරු ඒ ඉස්තර කරන්න බොහොම සතුටුයි.
ගරු රවින්ද්‍ර සමරවීර ඇමතිතුමා,
ගරු සභාපතිතුමනි, අපේ හිතවත් ගාමින් ලොක්කේ හිටපු ඇමතිතුමා විසින් රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ ජීවන වියදමට සරිලන ආකාරයට වැටුප් වැඩවීමක් ජීවන වියදම් දීමනාවක් රජයේ විසින් ලබා දිය යුතුයි යන ශීර්ෂයේ යටතේ මේ කල්තබන යෝජනාව ඉදිරිපත් කරලා තියෙන්නේ. අපේ රජය බලයට පත්වීමත් සමග රාජ්‍යාංශයේ සහ රජයේ ව්‍යවස්ථාපිත ආයතනවල සියලුම සේවකීන් සඳහා රුපියල් 10,000ක වැටුප් වැඩිවීමක් ලබා දීමට කටයුතු කළා. මෙම දීමනාව 2020 වන විට මූලික වැටුපට එකතු කිරීමටත් අවශ්‍ය පීවර ගැනීමත් එක්ක සහ 2019 ජූලි මාසයේ සිට සියලුම රාජ්‍ය සේවකයන් රුපියල් 2500ක දීමනාවක් ගෙවීමට කටයුතු කිරීමත් සමග මේ වෙනකොට මේ දක්වා අයවැය යෝජනා මගින් කරන ලද වැටුප් වැඩි කිරීම, වැටුප් විෂමතා ඉවත් කිරීම අනුව රාජ්‍ය සේවකයන්ගේ හා ව්‍යවස්ථාපිත ආයතනවල සේවකයන්ගේ වැටුප් දෙගුණයකින් පමණ මේ රජය මගින් වැඩි කිරීමට කටයුතු කරලා තියෙනවා කියන එක මේ සභාවට අපි ඉදිරිපත් කරනවා. මීට අමතරව පෞද්ගලික අංශයේ සේවකීන් සඳහා මේ රජය මගින් වැටුප් වැඩි කිරීම සඳහා පියවර රාශියක් මෙම කාලය තුළ ගනු ලැබුවා. අපි බලයට පත් වන ගමන් 2016 අංක 4 දරන අයවැය සහන දීමනා පනත රුපියල් 2500ක් දීමනාවක් සියලු පෞද්ගලික අංශයේ සේවකීන් සඳහා ලබා දීමට කටයුතු කරනු ලැබුවා. මීට අමතරව අපේ රජය විසින් පළවෙනි වතාවට ඉතිහාසයේ පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා ජාතික අවම වේතනයක් හඳුන්වා දීම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා රුපියල් 10,000ක් සීමාවක් සඳහා අවම වේතනයක් නියම කිරීමට අපි පියවර ගත්තා. මේ රුපියල් 10,000 අවම වේතනය පෞගිය අප්‍රේල් මාසේ තව රුපියල් 2500කින් වැඩි කරලා අපි අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන දැන් මේ වෙනකොට ඒ සඳහා අපි කටයුතු කරලා තියෙනවා. ඒත් එක්ක මේ දැන් නීතිගතුම්පත් මණ්ඩලයේ මේ කාරණේ දැන් තියෙන්නේ. ඒතකොට මේ ක්‍රියාවත් සමග දැනට ක්‍රියාත්මක වන 2005 අයවැය සහන දීමනා පනත යටතේ රුපියල් 10,000 දීමනාවත් රුපියල් 2016 අයවැය සහන දීමනාවේ අංක 4 පනතෙන් ගෙවෙන රුපියල් 2500ත් සමග පෞද්ගලික අංශයේ සේවකයෙකුගේ මාසික අවම දීමනාව අවම වේතනය රුපියල් 16,000 දක්වා වැඩි කිරීමට අපි ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා මේ වෙනකොට. ගරු සභාපතිතුමනි, මීට අමතරව පරිපාලක සභා අධ්‍යාපනත යටතේ පිහිට ඇති පරිපාලක සභා මගින් පඩි වැඩි කිරීමට අදාළ ක්‍රියාමාර්ග මේ වෙන විට එන තිබෙන බවද දන්වන්නට කැමැති. ඒ අනුව 2019 වර්ෂයේ පෙබරවාරි සිට පරිපාලක සභා 6ක් ඒ අයගේ වැටුප් වැඩි කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වෙනකොට අරගෙන තියෙනවා. මීට අමතරව 2018 වර්ෂයේ පරිපාලක සභා 19ක වැටුප් වැඩි කිරීමට කටයුතු කරන බවටද මේ ගරු සභාවට දන්වන්න කැමැති. මේ අනුව රජය සහ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ ජීවන විදමට සරලන ආකාරයට වැටුප් වැඩි කිරීමට මේ රජය මගින් ක්‍රියාමාර්ගයක් ගෙන තිබෙන බව මම සඳහන් කරන්නට කැමැති. දැන් මීට අමතරව කාරණා කීපයක් මෙතනදී ඉදිරිපත් වුණා. මං හිතන්නේ ඒ පිළිබඳව ඒ අදාළ අමාත්‍යංශය සමග ඒ පිළිබඳව සාකච්ඡා කරලා ඒ තීරණ ගන්නටයි සිදුවලා තිබෙන්නේ. අමතරව සේවකයන්ගේ පැත්තෙන් මේ රටේ වැඩ කරන ජනතාවගේ පැත්තෙන් ඒ අයට යම් කිසි අකටයුත්තක් අසාධාරණයක් ඒ පිළිබඳව වෙනවා නම් ඒවා අපිට දැනුම් දුන් වහාම අපි ඒ පිළිබඳව ඒ අයගේ ඒ අයිතින් ආරක්ෂා කර ගැනීම සඳහා කටයුතු කරන්නට ඉදිරිපත් වෙන බව මම මේ අවස්ථාවේදී මතක් කරන්නට ඕනේ. ඒ එක්කම තව අපේ අනපනත් පිළිබඳව අපේ ගරු හිටපු ඇමතිතුමා මේ වෙලාවේ සඳහන් කරා. අපි අනපනත් කීපයක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ සියලු දෙයක්ම අපි බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර අපේ උපදේශක කාරක සභාවට ඉදිරිපත් කරලා තමුන්නාන්සලා සියලු දෙනාට දැනුවත් කරලා ඒ පිළිබඳව ඊට අනතුරුව තමයි අපි පාර්ලිමේන්තුවට මේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතනදී තමුන්නාන්සලාට මේ පිළිබඳව යමක් තියෙනවා නම් මේකට එකතු කරන්නට හෝ සංශෝධනයක් ගෙනෙන්නට ඒ පිළිබඳව අපි තමුන්නාන්සලාගේ ඒ අදහස් සියලු දෙයක් අපි බොහොම කැමැත්තෙන් අපිට බාරගන්නට පුළුවන් බවත් මේ වෙලාවේ මතක් කරන්නට ඕනේ. ඒ වගේම මේ දවස්වල ලොකු ආන්දෝලනයකට පත් වෙලා තියෙනවා මේ කම්කරු නීති රීති පිළිබඳව. ඔබතුමා දන්නවා, ඔබතුමා මේ අමාත්‍යංශයේ හිටියා. අනපනත් දැන් 50 ගණනක් අපේ රටේ තියෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ මේ සියලු දේ එකතු කරලා මේකට තනි පනතක් ගෙන්න සිංගල් එම්ප්ලොයිමන්ට් ලෝ එකක් මේ රටේ ඇති කරන්න. අද උදේ අපේ අමාත්‍යංශ ඉස්සරහා උද්ඝෝෂණයක් තියලා ඒ උද්ඝෝෂණයේදී වෘත්ති සමිති නායකයෝ ඇවිල්ලා මාව මුණ ගැහුණා. ඉතින් මම ඒ වෘත්ති සමිති නායකයන්ටම කිව්වා, දැන් මේ දැනට මාසකට විතර කලින් අපි කරන්න බලා අදහස් කරන්නේ මොනවද කියන එක අපේ NLAC එකේ කම්කරු උපදේශන සභාවේදී අපි ඒ අයට තේරුම් කරලා දුන්නා. කරලා දීලා ඒකේ කෙටුම්පතකුත් අපි දීලා අපි ඒ අයට කිව්වා තමුන්නාසලගේ තියෙන යෝජනා අපිට ඉදිරිපත් කරන්න. ඉතින් එහෙම කරන්න තියෙද්දි මේ උද්ඝෝෂණයක් කරලා මං හිතන්නේ ඉතින් මේ ළඟදී මැතිවරණයකුත් වෙනවා. ඉතින් මම අපේ සමරසිංහ සහෝදරයටත් කිව්වා, ඉතින් ඔබතුමාලා මේ උපදේශන කාරක සභාවේ හිටියා, ඔබතුමාලාට අපි මේ අදහස් ඉදිරිපත් කරුවා, අපි තාම තීන්දුවක් අරගෙන නැහැ, අහවල් දේ කරනවා කියලා. අපි මේක දැන් සාකච්ඡාවට බඳුන් කරලා තියෙන්නේ. අපි මේක හොර රහසේ කරන වැඩක් නෙවෙයි. තමුන්නාන්සලා වෘත්ති සමිති හැටියට මේ යෝජනා ඉදිරිපත් කරන්න. යෝජනා ඉදිරිපත් කරපුවාම ඒ පිළිබඳව අපි සාකච්ඡා කරලා අපි අවසාන තීන්දුවක් ගන්න සියුද්දලාගම එකඟතාවය උඩ කටයුතු කරනවා කියන එක මම ඒ අයට මතක් කරලා දුන්නා මේ වෙලාවේ. ඊට අමතරව අපේ ගොඩනැගිල්ල විවෘත කිරීම පිළිබඳව ඔබතුමා මතක් කෙරුවා. අපි ඊයේ පැහැදිලියොම ඒ උත්සවයේදී මේක 2009 ඒ රජයේ කාලේ ආරම්භ කරපු ව්‍යාපෘතියක් බව අපි සඳහන් කරා. මේක අපි ආරම්භ කරපු ව්‍යාපෘතියක් නෙමෙයි. නමුත් ඔබතුමා දන්නවා මේක සේවක භාරකාර සහ සේවක අර්ථසාධක අරමුදලින් මේ ගුණනගිල්ල ඉදිකරන්ටයි මුලින් ආරම්භ වුණේ. නමුත් මේ භූමියේ අයිතිය පිළිබඳව ප්‍රශ්නයක් මහබැංකුවෙන් මතු කරපු වෙලාවේ මහබැංකුවට මේ භූමියේ අයිතිය නැති නිසා මේකට මුදල් දෙන්න බැරි බව මහබැංකුව සදාන් කරලා තිබුණා. සේවක අර්ථසාධක අරමුදලේ මුදල් මේ සඳහා යොදවන්න බෑ කියලා. අපි 2015 බලයට එනකොට මේ ව්‍යාපෘතිය නතර වෙලා තිබුණේ. ෆයිලින් කරලා තිබුණා, වැඩ කොටසක් කරලා තිබුණා. නමුත් ව්‍යාපෘතිය ඉදිරියට ගෙනියන්න විදිහක් නැහැ මේ ප්‍රශ්නේ උඩ. මොකද අපේ කම්කරු දෙපාර්තමේන්තුව ඒ අයගේ සතු භූමිය මහ බැංකුව සතු කරන්න කැමති වුණේ නැහැ ඒ වෙලාවේ. ඉතින් ඒ නිසා තමයි එදා අලුත් ආණ්ඩුවෙන් තීරණයක් අරගෙන භාණ්ඩාගාරයෙන් මේ මුදල් ලබලා දීලා එතෙක් වියදම් කරලා තිබුණ මුදලත් සේවක අර්ථසාධක අරමුදලට භාණ්ඩාගාරයෙන් ගෙවලා භාණ්ඩාගාරයේ ව්‍යාපෘතියක් හැටියට බිලියන 8.9ක් වියදම් කරලා මේ ව්‍යාපෘතිය අවුරුදු 4.5ක් බොහොම අමාරුවෙන් අදගෙන ගිහිල්ලා නොඑක් නොඑක් ප්‍රශ්න මතු වුණා. අපිට අවසානයක් කරගන්න පුළුවන් වුණේ අර ඔබතුමා මතක් කළා වගේ අපිට ඊයේ මේ උත්සවයේදී අපි ජනාධිපතිතුමාටත් අතිගරු ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් පමණයි ආරාධනා කරේ. දේශපාලන අධිකාරිය වෙන කාටවත් අපි ආරාධනා කරේ නැහැ. නමුත් ඒ උත්සවයේදී අපි පැහැදිලිවම මේක අහවල් කාලේ අහවලාගේ ප්‍රධානත්වයෙන් මේ කටයුත්ත ආරම්භ කරන බව මගේ කතාවෙදිත් මම සඳහන් කරා. මම හිතන්නේ අපේ කොමසාරිස් ජෙනරාල්තුමාගෙත් අපේ ලේකම්තුමාගේ කතාවලුත් ඒක කියුවා. ඉතින් ඒ නිසා ඔබතුමාලට ඒ ගැන යම් කිසි කාරණයක් මේ වුණා නම් මම ඒ ගැන මගේ කනගාටුව ප්‍රකාශ කරනවා. කෙසේ වෙතත් අපිට පුළුවන්කම ලැබුණා පහුගිය කාලේ අර කලින් තිබුණ ප්‍රශ්න निराකරණය කරලා මහා භාණ්ඩාගාරයෙන් මේ මුදල් ලබාගෙන මේ ව්‍යාපෘතිය අවුරුදු 4 මාර්කට පස්සේ අවසානයක් කරන්න. එහෙනම් මම හිතන්නේ තව අපේ අමතුතුමා මේකට පිළිතුරු කතාවක් කරන්න තියෙන නිසා මම එතුමට කාලය ලැබලා දීලා මම කියනවා ස්තුතියි.
දරු එරාන් වික්‍රමරත්න අමාත්‍යතුමාට අවස්ථාව
තියෙන්නේ. අද පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ගාමිණී ලොකුගේ මෙතුමා විසින් ඉදිරිපත් කළ මේ කල් තැබීමේ යෝජනාවට කරුණ ඉදිරිපත් කරන්න කැමැතියි. එකක් ඇවිල්ලා රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛනය 3216 අනුව රාජ්‍ය අංශයේ සියලුම සේවකයන්ගේ මූලික වැටුප් අපි 2016 ජනවාරි 1 වෙනිදා ඉඳලා 2020 ජනවාරි 1 වෙනිදා වෙනකන් අධියර 5කින් වැඩි කරන්න කටයුතු කරලා තියෙනවා. එම වැටුප් වැඩිවීමේ අවසාන අධියරය ලෙස 2020 ජනවාරි 1 වෙනිදා පටන් ඉහළම ශ්‍රේණිය සිට පහළම ශ්‍රේණිය සිට ඉහළම ශ්‍රේණිය දක්වා මූලික වැටුප රුපියල් 2500කින් සිට රුපියල් 10277ක් දක්වා වැඩි කිරීමට නියමිතයි. ඒට සමගාමීව රාජ්‍ය සංස්ථා වැටුප් සංස්ථාපිත ආයතන ත්‍රිවිධ හමුදා අධිකරණ විශ්වවිද්‍යාල යන ක්ෂේත්‍රයන්හි වැටුප් වැඩි කර ඇත. තවද 2018 අගෝස්තු මාසේ 20 දිනෙහි අංක 2085 ඇලීර එකදරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය මගින් රාජ්‍ය අංශයේ වැටුප් විෂමතා පිළිබඳව සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂ වැටුප් සමාලෝචන කොමිසමක් අතිගරු ජනාධිපතිතුමා විසින් පත් කරන ලදී. එම කොමිෂන් සභාව විසින් නිර්දේශිත කරුණු ක්‍රියාත්මක කිරීම පිළිබඳව තාක්ෂණික එවැගේම මූල්‍ය ඇඟවීමක් සිදු කර අවසන් යෝජනා ආමාත්‍ය මණ්ඩලයේ විතර ඉදිරිපත් කිරීම සඳහා 2019 පෙබරවාරි මාසයේ 12 දිනෙදී ආමාත්‍ය මණ්ඩලයේ තීරණය මගින් ආමාත්‍ය මණ්ඩලයේ අනුකාරක සභාවක් පත් කරන ලදී. එම ආමාත්‍ය මණ්ඩලයේ අනුකාරක සභාවේ යෝජනා ආමාත්‍ය මණ්ඩලයේ වෙත ඉදිරිපත් කිරීමට කටයුතු සිදු කෙරෙමින් පවතින අතර ඒ අනුව තවදුරටත් රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම පිළිබඳව සලකා බලනු ඇත. තවද විශේෂ වැටුප් සමාලෝචන කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන තෙක් 2019 ජූලි මාසයේ 1 දින සිට ක්‍රියාත්මක වන පරිදි රජයේ සේවකයන්ට රුපියල් 2000ක අන්තර්දීමනාවක් මාසිකව ලබා දීමට දැනටමත් කටයුතු කර ඇත. ඒ හැරුණ විට 2019 මැයි මාසයේ 31 දින රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛන අංකය 14/2009 මගින් විශ්‍රාම වැටුප් සිදු කරන ලද සංශෝධන අනුව 2017 ජනවාරි මාසයේ 1 දිනට පෙර විශ්‍රාම ගන්නා ලද සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප් ඉහළ දමා ඇත. දැන් මේ කල්තබීමේ යෝජනාවේ තිබුණා දැන් බඩු මිල එහෙම ඉහළ ගිහිල්ලා තියෙනවා, ඒ නිසා වැටුප් වැඩි කරන්න ඕනේ කියන එක. ඉතින් මම පළවෙනිම කියන්න ඕනේ, ඔව්, ඓතිහාසිකව ගත්තොත් බඩු මිල අංකයක් හැටියට ගත්තොත් හැම අවුරුද්දෙම ඉහළ යනවා. ඒක සාමාන්‍යයෙන් උද්දමනේ හැටි, ඒක ඉහළ යන එක. ඒක මේ අතර අපි බලන්න ඕනේ සමගාමීව තමයි බලන්න ඕනේ. දැන් මම මේ යෝජනාව එන නිසා මම ගිහිල්ලා අද ජනසංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත එක්ක පොඩ්ඩක් සැසඳුවා. මම බැලුවා 2013-14ත් බැලුවා, 2018-17 බැලුවා, 19 බලන්න හම්බුනේ නැහැ. මොකද ජනසංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ ඒ ලේඛන නැති නිසා. එතකොට මේ බඩු මිල ඉහළ යනවා පහළ යනවා කියන එක ඒක තමයි මේකේ තියෙන්නේ. දැන් උදාහරණයක් හැටියට 2013-14 ගත්තොත් හරිද, හාල්වල මිල, සම්බවල මිල, රතු කැකුළුවල මිල, සුදු කැකුළුවල මිල, නාඩුවල මිල 128යි 152යි 129යි 138කින් ඉහළ ගිහිල්ලා තියෙනවා. විශාල ලෙස ඉහළ ගිහිල්ලා තියෙනවා ඒ කාලපරාශය තුළ. එතකොට මේ වසර ගත්තොත් කැකුළුවල මිලයි රතුයි සුදුයි දෙකේම මිල බැහැලා තියෙන්නේ සම්භවවල විල විතරක් 10%කින් විතර ඉහළ ගිහිල්ලා තියෙනවා. දැන් මේව මගේ සංඛ්‍යා ලේඛන නෙමෙයි, හුඟක් වෙලාට සමහර අය කලේට ගිහිල්ලා ලේඛනයක් අරන් ඇවිල්ලා කියන මෙන්න මම මේක ගත්ත එක කියලා. මම කියවන්නේ මේ ජනසංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ මේ වලින්. ඒ වගේම අපි ගත්තොත් එදා ඒ 13-14 පොල්වල මිල පහලට ආවා. බිත්තර මිල වෙලත් 10%කින් විතර පහලට ඇවිල්ලා තියෙනවා. නමුත් ඒ වගේම අපි දන්නවා මේවල මේ වසරේ අපි ගත්තොත් ඔය බණ්ඩක්කා කරවිල වගේ ඒවා ගත්තොත් ඒවල මිල පහලට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මාළු වල ටූනා කියන්නේ මං හිතන්නේ කෙලවල්ලයි. කෙලවල්ලද? කෙලවල්ල වල මිල හරිද? ඒක 0.7කින් තමයි වැඩි වෙලා තියෙන්නේ. එතන රතු පරිප්පුවල මිලත් පහලට ඇවිල්ලා තියෙනවා. ඉතින් මම කියන්න හදන්නේ මේකයි. මම හිතන්නේ මේක තර්ක කරන්නේ නෙමෙයි. නමුත් බඩුවල මිල හැම අවුරුද්දෙම සමහර ඒවා ඉහළට යනවා, පහළට යනවා. ඒක ස්වභාවිකයි. නමුත් උද්දමණය බැලුවොත්, මේ කාල පරාශයක් තුළදී උද්දමණය බැලුවොත්, උද්දමණය පහළට ගෙනවිත් තියෙනවා. එතකොට රාජ්‍ය සේවකයන්ගේ පඩි ඉහළට ගිහිල්ලා තියෙනවා. ඉතිහාසයේ ඉහළට නොගිය විදියට අපි පත්තුන විගසම රාජ්‍ය සේවකයන්ගේ පඩි ඉහළට ගියා. ඒක ක්‍රමානුකූලව ඒක දීගෙන යනවා. නමුත් මෙතන ඉදිරිපත් කළා හැම රාජ්‍ය සේවකෙක්
ගලප්පති මන්ත්‍රීතුමා
තායි වස්ථාපිත ආයතනවල 114ක් විතර වැඩ ගන්න ජනතාව ඉන්නවා. ඊළඟට විශ්‍රාමිකයෝ ඉන්නෝ 6000ක් වගේ විතර. ඒ වගේ පුද්දලිකංශෙත් ඉන්නවා දල වශයෙන් 160ක වගේ විතර වැඩ කරන ජනතාවක්. දැන් ඔබතුමාලා කියනවා දැන් මේ වසර 4 තුල ඔබතුමාලා රුපියල් 10000කින් පඩි වැඩි කරා කියලා. ඒක හරි. අපි දැන් බැලුවොතින් රුපියල් 10000 කියන එක මේ වසර 4 තුල මුදලේ අගයට අඩුවීමට සාපේක්ෂව අපි ගණන් බැලුවොත් අමතුමනි මේ රුපියල් 10000 කියන්නේ මේකේ මූල්‍යමය සහ මූර්ත වටිනාකම කීයද? ඒ වගේම ඔබතුමා කියා විදියටම මේ වසර 4 තුර දිගින් දිගටම දෛනිකව මාසිකව වාර්ෂිකව මේ බඩු මිල බාණ්ඩා සේවාමල මිල අත්‍යවශ්‍ය වැඩිවීමක් වුණා හැම දෙයකම. එතකොට ඊට සාපේක්ෂව මොනම ආකාර කිව්වක්වත් මේ පඩි වැඩිවීම මා විශ්වාස කරනවා ප්‍රමාණවත් වෙන්නේ නැහැ කියලා. මොද රජයේ සේවකයෙක් වේවා, විශ්‍රාමිකයෙක් වේවා, පෞද්ගලික සේවකයෙක් වේවා, මේ හැම කෙනෙකුටම කුටුම්බයක් එක්ක බද්ධ වෙලා ඉන්නේ. සමාජ වුමනාවන් තියෙනවා, යුතුය යුතුකම් තියෙනවා. ඒ නිසා මේගොල්ලන්ට මේ මාසිකව හම්බෙන වැටුප මෙතුමනි තමුන්නාන්සලේ වැඩි කරපු වැටුප මොනම ආකාර කිව්වක්වත් රටේ තියෙන මේ ආර්ථික ගැටලුත් එක්ක ප්‍රමාණවත් වෙන්නේ නැහැ කියලා මම විශ්වාස කරනවා. බුදුමම දන්නවා සාමාන්‍යයෙන් 4 යුක්ත පවුලකට අද මාසයක් ජීවත් වෙන්න දල වශයෙන් රුපියල් 60000ක වගේ විතර මුදලක් යනවා දල වශයෙන් ජීවත් වෙන්න. එහෙන් බැලුවෙන් පස්සේදී අපි ඇත්තටම කතා කරාට මේ 10000 ගණන් වලින් 2500 ඒ වැටුපත් වැඩි කරා කියලා මම විශ්වාස කරන එක මොනම ආකාර කිව්වක්වත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ කියලා. අනිත් එක තමයි මෙතුමා දැන් බලන්න අද අපි ගත්තොතින් රටේ වේල් තුනෙන් මම විශ්වාස කරනවා මේ රටේ ඉන්න 2,20,00,000ක් විතර ජනතාවගෙන් මම හිතන්නේ වැඩිපුර ප්‍රමාණයක් වේල් තුන කන්නේ නැහැ. ඒ අයගෙන් එක්ක 2 වේලයි, එක්ක 1 වේලයි, 3 වේල කන්න පුළුවන්කම තියෙන්නේ 40,000ක් වෙච්ච සාමාන්‍යයෙන් මධ්‍යපන්ති කියලා ගන්න බෑ. ඒ කියන්නේ 5%-6%ක් වගේ වෙච්ච ධනපති පන්තියේ ඉහළ පැලැන්තියේ ඒ මහත්තුරුන්ගේ නෝනාවරුන්ට සහ දරුවන්ට විතරයි කියන එකයි මම විශ්වාස කරන්නේ. ඒ නිසා ඒ පැත්තෙන් අනිත් එක තමයි දැන් ඔබතුමා කියන දැන් බැංකුවල පෞගේ දාසල දැන් ඔබතුමාලා දිගින් දිගටම මේ බැංකුවල පොලි අනුපාතය වැඩි කරා. එතකොට මේ බැංකුවල පොලි අනුපාත අය අනුපාත වැඩි කරනකොට මිනිස්සු තැම්පත් කරලා පෙළඹෙන්නේ නැහැ. දැන් තමුන්නාන්සලා ඉතිරි කිරීම් වලට අඩු පොලියකුත් ඒ වගේම ණය ගැනීම් වලට වැඩි පොලියකුත් දෙනවා. ඒ දෙනකොට අනිවාර්යයෙන්ම මිනිස්සුන්ට මේ ජීවන තත්ත්වය යටියට ජීවත් වෙන්න බැරි මිනිස්සු මොනම ආකාරයකවත් ඉතිරි කිරීම් වලට පෙළඹෙන්නේ නැහැ. ඒ වගේම ඒ මිනිසුන්ට ඒ මිනිසුන්ගේ ඒ ජීවන වෘත්තිය දරුවන්ගේ යුතුයතුකම් ඉදිරියට පවත්වාගෙන යන්න මොනම ආකාර කිව්වක්වත් ඒ මිනිසුන්ට ඉතිරි කිරීම් වල පොලිය අඩු කරනකොට ඒ වගේම මේ ණයවල පොලිය වැඩි කරනකොට බැංකු තැන්පත්තු වල ගැටලුවක් මතු වෙනවා. ඉතින් ඒක නිසා මෙහෙම බැලුවෙන් පස්සේදී අපිට කියන්න පුළුවන්කම තියෙන මෙහෙමයි කියලා. නමුත් ඒ වගේම මම දැකලා පත්තරේ මේ තිබුණා
පිළිතුරු කතාව වෙලාව ප්‍රශ්න නෙමෙයි මේක. දැන් පිළිතුරු කතාව දැන් ගරු එමෙතුතුමා කරන්නේ
මම
ඔබතුමාගේ නම සඳහන් වෙලා
නැහැ. ආර්ථික සංවර්ධනේ වැඩි වුණා කියලා කිව්වා. ආර්ථික සංවර්ධනයේ එමෙතුමනි වැඩි වුණා නම් මොනම ආකාර කිව්වක්වත් මිනිසුන්ගේ රැකියාව සුලභ වෙන්න ඕන, ක්‍රය ශක්තිය වැඩි වෙන්න ඕන, නේද? ඒ වගේම කර්මාන්ත කුසකර්මාන්ත දිනු වෙන්න ඕන. අපි බැලුවොතින්
ගරු මන්ත්‍රීතුමා පැහැදිලි කිරීමක් කරගන්න පුළුවන් කතාවක් කරගන්න අවස්ථාවක් නැහැ. ගරු එමෙතුමා කතා කරන්න.
හරි, මන්ත්‍රීතුමා හුඟක් දේවල් කිව්වා. මම ඒවා වලට පිළිතුරු දෙන්න කැමතියි. මම දැන් පිළිතුරු කීපයක් දෙනවා අදුණ කතාවල් ගැන ඉක්මනට බොහොම කෙටියෙන්. එකක් ඇවිල්ලා කිව්වා රාජ්‍ය සේවකයන්ව සමානව සලකන්න ඕනේ කියලා. ඔව්, රාජ්‍ය සේවකයන්ව සමානව සලකන්න ඕනේ. නමුත් මෙතන ඉන්න අපේ මන්ත්‍රීතුමා, ගාමිණී ලොකුගේ මන්ත්‍රීතුමා මේ රටේ හිටපු කම්කරු ඇමති. මං අහගෙන හිටියා විවාදයේ තුලදී මහින්ද රාජපක්ෂ මහත්මයාගේ නමක් කියවෙනවා. එතුමත් කම්කරුවා ඇමති කෙනෙක් හැටියට හිටියා. එතකොට මේ අයව සමානව සලකනවා කියලා කියන්නේ මොකක්ද කියන එක අපිට අහන්න වෙනවා. මොකද අපි දන්නවා රාජ්‍ය සේවයේ හුඟක් අංශ තියෙනවා. එක එක විෂමතාවයන් විතරක් නෙමෙයි වෙනස්කම් තියෙනවා. උදාහරණයක් හැටියට සමහර අංශවල ඒ අයට හම්බු වෙන්නේ අර්ථසාතක අරමුදල. සමහර අයට විශ්‍රාම වැටුප් ලැබෙනවා. ඒක උදාහරණයක් හැටියට. එතකොට ලැබෙන වැටුපේ වෙනසක් තියෙනවා ඔය කොටස් දෙකේ ලැබෙන වැටුපේ. ඉතින් මේක සමාන වෙන්න ඕනේ කියලා එක විදියකට මේක විසඳන්නට බෑ. මීට වැඩිය ප්‍රශ්නේ හුඟක් සංකීර්ණයි කියන එකත් සඳහන් කරන්නට ඕනේ.
මම තමනාසට පැහැදිලි කරන්න කැමතියි. හැමදාම රජයක් අයවැලේකණයකින් පරිවැඩිවීමක් කරා නම් ඒක රාජ්‍ය සහ අර්ධාර්ථක රාජ්‍ය සේවයට දුන්නා. තමන්නාසල 2010 දෙනකොටත් එහෙමයි. මම ගාව චක්‍රලික මේ වතාවේ විතරයි ඒක කරේ නැත්තේ. ඒ නිසා අපි ඉල්ලීමක් කරන්නේ මේ 2500 අර්ධ රාජ්‍ය සේවයට දතුල් කරන්න කියලා. ඒක මේ හැමදාම කරපු දෙයක්.
ඔව්
සේවය.
ඔව් ඔව් ඔව්. ඉතින් නෑ මම නෑ මේක අන්තර් දීමනාවක් දීලා තියෙන්නේ මේ වැටුප් සමාලෝචන කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක වෙනකන්.
කරන්න ඡන්දෙ දෙනකොට තමුන්නාන්සලා දීපු පොරොන්දුවක්. ඉතින් ඒකේ ඉතුරු කොටස ක්‍රියාත්මක කරනකොට
නෑ, පොරොන්දුව අපි ඉෂ්ට කරලා තියෙනවා. අපි වැටුප වැඩි කරලා තියෙනවා. දැන් මෙතන දීලා තියෙන්නේ මේ විෂමතාවයන් තියෙනවා. ඒ නිසා වැටුප් සමාලෝචන කොමිෂන් සභාවක් පිහිටුවලා ඒකේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න යනවා අපි. ඒකේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න යනවා.
ඒ රාජ්‍ය සේවයේ කොටසක්.
ඔව්,
වෙනස තියෙන්නේ කණ්ඩායමක් පෙන්ෂන් ගන්නවා.
ඔව්,
කණ්ඩායමක් අර්ථසාධක ප්‍රතිඵල ලබා ගන්නවා. දැන් ඒගොල්ලන්ට මේක වැඩි වුණාම ඒගොල්ලන්ට විශ්‍රාම යනකොට ඒගොල්ලන්ගේ ග්‍රැටුවිටි එකට මේ 2500ත් එකතු
වෙනවා.
ඔව්, අනිත් හැම වුණොත් ඒගොල්ලන්ට එක නැතු වෙනවා.
අනිවාර්යයෙන්ම
ඉල්ලීමයි අපි කරන්නේ.
ඔව්, මට ඉල්ලීම තේරෙනවා. මම කිව්වේ මේක වෙනසක් තියෙනවා කියලා කිව්වේ. මොකද නැත්තම් මෙතන සාකච්ඡාවක් වුණා
මේක සමානත්වයක් නැහැ කියන එක නෑ. මෙතන වෙනසක් තියෙනවා. මෙතන වෙනසක් තියෙනවා. එතකොට කිව්වා සමෘද්ධිය දෙනකොටත් සාධාරණත්වයක් තිබුණ නැහැ කියලා ඒ මන්ත්‍රීතුමා කතා කරනකොට කිව්වා. ඒකේ තියෙනවා. මම කැමති අහන්න අවුරුදු 5කට අවුරුදු 4කට අපි සමෘද්ධිය දුන්නේ ගිය ආණ්ඩුවේ තිබුණ ලයිස්තුවට. එදා අපි චෝදනා කළේ ඒ ලයිස්තුව හැදුවේ පක්ෂග්‍රාහීව කියලා. අපි චෝදනා කළේ. හැබැයි එක්කෙනෙක්වත් අපිට එකතු කරන්න දුන්නේත් නැහැ ඒ අවුරුදු 4 තුලදී. ඉතින් මේ ආණ්ඩුව අපේ අතට ගත්තට පස්සේ අපි අසාධාරණත්වයක් සාධාරණ කරලා තිනවා ළඟදී තව ලක්ෂ 3කට සමෘද්ධිය ලබා දීමෙන්. ඒ වගේම තව කතා කරනකොට සඳහන් කළා මේ ITN එක ලාභ ලැබුවා කියලා දැන් ලාභ ලබන්නේ නැහැ කියලා. ඔය එක රජයේ ව්‍යවසාය ආයතනයක් ඒක ලාභ ලබන්නේ නැහැ. හැබැයි එදා බදු ගෙවන මිනිස්සුන්ගේ මුදල් සතයක්වත් අපි දැම්මේ නැහැ ශ්‍රී ලංකන් ගුවන් සේවාවට. එදා මොනවද වුනේ? එදා ගිවිසුමක් තිබුණා වෙන ගුවන් සේවාවක් එක ගිවිසුමක් තිබුණා. ඒක ඒගොල්ලන් එකට ක්‍රියා කරගෙන ගියා එමිරේට්ස් එකත් එක්ක. ඊට පස්සේ මොනවද එදා ආණ්ඩුව කළේ? ඒක හදිස්සියේම අවලංගු කරලා ඒක අතට ගත්තා. එදා ඉඳලා අද වෙනකන් ඒක පාඩු ලබනවා. පාඩු ලැබලා ඒක බදු ගෙවන මිනිස්සුන්ගේ පාඩු. ඉතින් මම කියන්නේ මේවා අපි අර්ධව තර්ක කරනවා නම් මමත් ලෑස්ති එක තර්ක කරන්න.
දැන් එයා ලංකාවේ කොමිසම අපත් කරලා තියෙනවනේ. ඒ ගුවන් නානා ගන්න එක කැන්සල් කරනකොට ඇමති මණ්ඩලයට පිටින් ගිහිල්ලා විශාල මිලියන 80ක් 90ක් ගෙව්වා කියලා. ඒව ගැන පරීක්ෂණ තියෙනවා. තමුන්නාන්සේලා කාලේ කරපු අපිලිබඳව ලොකු පරීක්ෂණ තියෙනවා.
ඔව්. ඉතින්
ඒවල ප්‍රතිඵල අහම තමුන්නාන්සේට මටයි තර්ක කර හැකි.
ඔව්. එතකොට ලොකුගේ මන්ත්‍රීතුමා කියන එක ඇවිල්ලා ඒ ගිවිසුම අවලංගු කිරීම ගැන. ගිවිසුම ගැසීම ගැන කතා කළේ නැහැ. ගිවිසුම ගහනකොට ගිවිසුම ගැහුවේ අධික මුදලකට ගැහුවේ.
ගහනකොට ඒකේ තියෙන බිස්නස් ප්ලෑන් එක ගැන කතා කරේ නැහැනි. තමුන්නාන්සේලා ඒක ගිවිසුම තමුන්නාන්සේත් බැංකු කරුවේ.
ඒකේ
තමුන්නාන්සේත් බැංකු කරුවක්. ගිවිසුමක් ගහනකොට ඒ ගිවිසුමේ බිස්නස් ප්ලෑන් එකක් තියෙනවා. තමුන්නාන්සේ බිස්නස් ප්ලෑන් එක ගැන කතා කරේ නැහැ.
ලොකුගේ එමිතුමනි මම දිගටම කරන තර්කයක් ඇවිල්ලා පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීලා බිස්නස් ප්ලෑන් ගැන සාකච්ඡා කරලා වැඩක් නැහැ. ඒ රාජ්‍ය ව්‍යවසාය ආයතන වලට දාන්න ඕනේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ගේ අදහස් නෙමෙයි. ඒකට වෘත්තීය වේදින්ගේ අදහස් තියෙන්න ඕනේ. ඉතින් වෘත්තීය වේදින් තමයි ඒක වෙනස් කරලා තියෙන්නේ.
ඒක හරිගැස්සුවේ වෘත්තීය වේදින් තමයි.
ඔව්.
තමුන්නාසේවත් මමත් නෙමෙයි හැදුවේ.
ඒක
තමුන්නාසේ මමයි වේදිකාවට අවිල්ලා ඒක එක
කොටසක් මන්ත්‍රීතුමනි මේ මගේ කට උස්ස ගන්න එපා. ජනාධිපතිතුමාගේ බෑන දාලා ඔබතුමා කියනවාද මට වෘත්තීය වේදිකාවක් දාලා කියලා ප්ලෑන් එක ඇදුවේ? මොනවද මේ කතා කරන්නේ? සුදුසු නැති පුද්ගලයෙක් දාලා ප්ලෑන් එකක් හදලා රටට 350 ගුවන් යානා ගෙනල්ලා වැඩිම මුදලක් ගෙවලා ඊට පස්සේ තර්ක කරන ඇවිල්ලා වෘත්තීය වේදින් දැම්මා කියලා. මේ නෑදෑයෝ හිත මිතුරු දාලා මේ රට හදන්න බෑ. හැම මේ රට හදනවා නම් සුදුසු වෘත්තීය වේදින් දාන්න ඕනේ මේ රට හදන්න. මේකලා මේ නෑදෑයෝ මිත්‍රයන් දාලා හදනවා ගුවන් යානාවල් හදන්න. ඊට පස්සේ ඇවිල්ලා තර්ක කරනවා ඒ අය ප්ලෑන් එකක් දැම්මා කියලා. ඒ විතරක් නෙමෙයි, ඒ ගුවන් යානාවල් ගන්නකොට ඔබතුමා අහගන්න පිළිතුරු කතාව මේක අහගන්න. ඒ වෘත්තියේ ඒගොල්ලන්ගේ ප්ලෑන් එක තුල දන්නව මොනවද තිබුණේ? VIP ස්වීට් කියලා තිබුණා. ඒ කියන්නේ VIP කාමර හදන්න ආසියන්ත්‍රාව තුල. ඉතින් ඒක කවුරු හරි ඇවිල්ලා කැන්සල් කරන්නේ නැත්නම් එන අනිත්‍ය වේදී මොනවද කරන්නේ? VIP කාමර හදනවා ශ්‍රී ලංකා ගුවන් සේවය තුල. හිටපු ජනාධිපතිතුමා බෑන දාලා කරපු වැඩ මේ කියන්නේ මම. මේවා මේ ඔය ඔයි වගේ වැරදි කළා ගාමිණී ලොකුගේ ඇමතිතුමනි, ඔබතුමා ජේෂ්ඨ ඇමති කෙනෙක්. ඒවා වලට ඩිෆෙන්ඩ් කරන්න යන්න එපා. ඒවා ඩිෆෙන්ඩ් කරන්න යන්න එපා ඇමතිතුමනි. ඒ කරපු වැරදි නිසා තමයි ඒක අද හරිගස්සන්න සිදු වෙලා තියෙන්නේ. ඒවා ඩිෆෙන්ඩ් කරන්න එපා. එතුමා කළාත් අපේ පැත්තේ එක්කෙනෙක් වරදක් කළාත් මම කියන්නේ ඒවා ආරක්ෂා කරන්න යන්න එපා. ඒවා ආරක්ෂා කරන්න යන්න එපා. ඒවා වැරදි කරපු වැඩ. ශ්‍රී ලංකා ගුවන් සේවාවේ A350-900 ගුවන් යානා ගත්ත එකේ ප්‍රශ්නේ ලෝකෙම දන්නවා. ජනාධිපතිතුමා ජනාධිපතිතුමා කොමිෂන්ක් පත් කරලා තිනවා. ඒ කොමිෂන් සභාවේ යෝජනාව අපි සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරමු. අපේ අය වරදක් කරලා තිනවනේ අපි ඒක ආරක්ෂා කරන්නේ නැහැ. ඒකත් අපි ක්‍රියාත්මක කරමු. අපේ අය වරදක් කරලා තියෙනවා නේ මේතුමනේ. ඒයටත් දඬුවම් දෙන්න ඕනේ. මම ඉන්නෙත් එතනයි. ඒයටත් දඬුවම් දෙන්න ඕනේ. නමුත් මේවා කෙටි කාලෙ නෙමෙයි. මේ වලට මොකක් හරි තීරණයක් ගත්තාම දශකයක්ම ඒ තීරණ බලපානවා. ඒව බලපානවා. ඉතින් ඒ තීරණ බලපාන මම මේක කියන්නේ හේතුව ඇවිල්ලා. මෙතන ඇවිල්ලා එක එකව කියලා ඊට පස්සේ කිව්වා ලේක් හවුස් එකේ රැස කියලා පත්‍රයක් ගහනවා කියලා සභාපතිතුමා මඩ පත්‍රයක් ඇති කළා. පළවෙනි වතාවට ලේක් හවුස් එකේ පත්‍රයේ කියවන සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා. ඉතින් එතුමන්ලා මෙතන නැති නිසායි මම එතුමන්ලා ගැන කතා කරන්නේ. එතුමන්ලා මෙතන ඉන්නවා නම් එතුමන්ලා ආරක්ෂා කරන්න ඕනේ නැහැ. ඒ සභාපතිතුමාට කවුද මඩ පාරක් ගහලා ගියා? ඒක අසාධාරණයි. එහෙම සභාපති කෙනෙක් මඩ පාරක් ගන්න වෘත්තීය වේදියක් දාලා ඉන්නේ. අද එතන වෘත්තීය වේදීන් සිටිනවා. ඉතින් මම මේවා කිව්වේ මේ 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 යෝජනාවේ අපේ ගමේ ලොකුගේ මන්ත්‍රීතුමාගේ යෝජනාවේ තියෙනවා හරි පඩි වැඩිවීමක් දෙන්න කියලා කියනවා නෑ පඩි වැඩිවීමක් දෙන්න කියලා තියෙනවා. හරි, එතකොට හැමේතුමෙනි අපි රාජ්‍ය සේවයට දීලා තිනවා. ඔබතුමා තර්ක කරන්න පුළුවන් එක අනිත් කොටසටත් දෙන්න ඕනේ කියන එක තර්ක කරන්න පුළුවන්. ඒක අගමැතිතුමාම කියලා තිනවා. ඒක සලකලා බලනවා කියලා අගමැතිතුමාම කියලා තිනවා. ඒ 2500 ගැන. නමුත් මම තව එකක් කියන්න ඕනේ. ඒක ඇවිල්ලා අවසානයේදී මේක කියන්න අවසන් කරන්නම්. ඒක පුද්ගලීකාංශයේ වැඩිවීම ගැන අපේ රවීන්ද්‍ර ඇමැතිතුමා යම්කිසි විස්තරයක් කළා. නමුත් අපි පුද්ගලීකාංශය ගැන මතක තබා ගත යුතු තව කරුණු කීපයක් තියෙනවා. එකක් ඇවිල්ලා අපේ රටේ පුද්ගලීකාංශයේ වැඩි ප්‍රමාණය ඇවිල්ලා කුඩා හා මධ්‍යම ව්‍යාපාර තමයි වැඩි ප්‍රමාණය. ඒතර මේ කුඩා හා මධ්‍යම ව්‍යාපාර 80% විතර වෙනවා ගණනාවෙන්, ව්‍යාපාර ගණනාවෙන්. එතකොට ඒකෙන් 100 අපේ ශ්‍රම බලකායෙන් 45% විතර වැඩ කරන්නේ කුඩා හා මධ්‍යම පරිමාණයේ ආයතනවල තමයි වැඩ කරන්නේ. එතකොට දලදේශීය නිෂ්පාදනයට මේ 50%කට වැඩිය එකතු කරනවා. එතකොට පුද්ගලීකාංශයේ ඉල්ලීම අපිට තේරෙනවා. අපිත් ඔබතුමා එක්ක එකඟයි. අපි එකඟයි. අපි කියන්නේ ඒක අපි පුද්ගලීකාංශයට කරන ඉල්ලීමක්. මොකද අපිට එයාට නියෝගයක් දුන්නොත් පුද්ගලීකාංශයට ඒ අයගේ වියදම ඉහළට ගියොත් ඒ අයගේ ව්‍යාපාර කඩා වැටුනොත් රැකියාවල් මිනිස්සුන්ට අහිමි වුණොත් ඊට වැඩිය විශාල ප්‍රශ්නයක් වෙනවා. මොකද මට විශ්වාසයක් තියෙනවා පුද්ගලීකාංශයේ මේ 50%කට වැඩිය මේ රටේ දලදේශයේ දේට එකතු කරන්නේ පුද්ගලීකාංශයේ මේ කුඩා ව්‍යාපාරිකයන් 50%කට වැඩිය එකතු කරනවා. මං හිතන්නේ ඒ අය දන්නවා මේ ව්‍යාපාර ගෙනියන්න අපිට වැඩිය හොඳට. ඉතින් මං හිතන්නේ අපි ප්‍රවේශම් වෙන්න ඕනේ ඒ අයට කිසිම බාධාවක් නොදව ඒ අයගේ ව්‍යාපාර කරගෙන යන්න. ඉතින් අපි මේ ඉල්ලීම කරන්න ලෑස්ති පුද්ගලීකාංශයෙන් වැඩි කරන්න කියලා වැඩි කරලා මේ වැඩ කරන ජනතාවට මේ සහනය ලබා දෙන්න කියලා මට ලබා දුන්න කාලය ගැන මම ස්තුතිවන්ත වෙනවා. ස්තුතියි.
මීළඟට පාර්ලිමේන්තුව රැස්වෙන දිනය හෙට උදේ 10:30ට යළි රැස්වෙනවා.